vivere, mituruku antarangai, sambandha obage savane rendule, me vivere, shani dani obavete inne vivere.
අයිබෝවන් විවර හිතවතුනි, මේ වෙලාවේ අපි දැන් දිගින් දිගටම විවිධ ප්‍රවෘත්ති හරහා, විවිධ සමුක සාකච්ඡා හරහා, විවිධ කතා හරහා කතා කරමින් ඉන්නේ රටක් විදිහට මුහුණ දෙමින් ඉන්න දේශපාලන අර්බුදය වගේම ආර්ථික අර්බුදය ගැන. මෙතනදී ගොවීන් විදිහට මුහුණ දෙන අර්බුදය මීට කාලෙකට කලින් ඉඳලම අපිට දකින්න ලැබුණා. ඇත්තම මේ දැනට පැනලාගිලා තියෙන අරගලේ එක සම්දිස්ථානයක් තමයි ගොවි අරගල කියන්නේ. ඉතින් ගොවි පොහොර නැතිවීම නිසා ගොවි අරගල ඉතා විශාල ප්‍රමාණයක් ලංකාව පුරා තිබුණා. එතකොට මේ වෙලාවේ ගොවීන් මුහුණ දෙන අර්බුදය මොකක්ද? ඒ වගේම මේ මොහොතේ තවත් විශේෂයෙන් කතා වෙන දෙයක් තමයි මේ ආර්ථික අර්බුදයක් එක්ක ඉස්සරහට ඉදිරියට සාගතයක් ඇති වෙයි, සාගතයක අවධානම තියෙනවා කියන එක සම්බන්ධව. ඒ නිසාම අපි හිතුවා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාගතයක් ඇති වෙයිද, ඒ වගේම ගොවීන් විදිහට මේ සමස්ත අර්බුදයේදී මුහුණ දෙන විශේෂ ප්‍රශ්න මොනවද කියන එක ගැන කතා කරන්න. ඒ සඳහා අපි සම්බන්ධ කරගත්තේ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා සහෝදරයා. අපි විමල් වත්තුහේවා සහෝදරයාගෙන් දැනගමු මේ වෙලාවේ ගොවීන් විදිහට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව. පළමුවෙන්ම අපි දැනගන්න කැමති, දැන් අපි පොහොර අර්බුදය මේට කලයක ඉඳලා මේ පොහොර අර්බුදය සම්බන්ධයෙන් ගොවීන්ගේ ප්‍රතිචාර දැක්ක, ගොවීන්ගේ අරගල දැක්කා. එතකොට දැන් මේ වෙලාවේ සාමාන්‍ය මිනිස්සු විදිහට සාමාන්‍ය ගොවීන් නොවන සමස්ත ලංකාවම මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න තමයි ඉන්ධන අර්බුද, ආහාර හිඟවීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම, ඊට පස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම. මේ ගොවීන්ට පොහොර අර්බුදයට අමතරව ගොවීන්ට මේ අර්බුද දැනෙන්නේ කොහොමද?
ඔව්, මේ මොහොත වෙනකොට කුෂිකර්මාන්තය ශේෂ්ත්‍රයේ නියැලෑ ඉන්න ගොවි ජනතාව විදියට බරපතල ප්‍රශ්න කිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර කිව්වෝ වගේම පහුගිය 2021 අප්‍රේල් මාසයේ ගත්තු කැබිනට් තීරණෙත් එක්ක, ජනාධිපතිවරයා මැදිහත් වෙලා ගත්තු කැබිනට් තීරණෙත් එක්ක, පොහොරා රසායනික ද්‍රව්‍ය ගෙන්වීම තහනම් කිරීමේ තීන්දුවත් එක්ක මහකන්නේ සම්පූර්ණයෙන්ම කුෂිකර්මාන්තයේ බරපතල අර්බුදයකට ලක් වුණා. එතකොට ඒකත් එක්ක සමස්ත වී නිෂ්පාදනයේ 50%කින් කඩා වැටිලා තියෙනවා. ඒකත් එක්ක ආපු අනිත් පැත්තෙන් ප්‍රශ්නේ තමයි ගොවීන්ට ගොවීන්ගේ ආදායම සම්පූර්ණයෙන්ම ඒකත් එක්ක අහිමි වෙච්ච එකක් තියෙනවා, කඩා වැටිච්ච එකක් තියෙනවා. රජයේ විසින් අඩු වෙච්ච අස්වැන්න සඳහා වන්දි ගෙවනවා කියලා කිව්වත් මේ වෙනකන් සතපහක්වත් ගෙව්වේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ, ආදායම අහිමි වීමේ ප්‍රශ්නේ එක පැත්තකින් තියෙනවා. ඒ වගේම දැන් ගොවි ජනතාව අප්‍රේල් මාසෙන් පස්සේ යලකන්නේ වගාව සඳහා සූදානම් වෙමින් හිටියේ. ඒගොල්ලන්ට ආපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩීසල් සම්බන්ධව ප්‍රශ්නේ, පොදුවේ සමාජයේ මුහුණ දීපු ප්‍රශ්නේ වගේම ඩීසල් සම්බන්ධව ප්‍රශ්නේ. ඒක නිසා සාමාන්‍ය මේ මාසේ 15 ජූනි මාසේ මේ මාසේ 15 30 විතර වෙනකොට වගාවන් සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න ඕන. හැබැයි තාමත් හෙක්ටයර් 105ක විතර විවගා කරන භූමියෙන් 103ක විතර, දෙකහමාරක 3ක විතර ප්‍රමාණයක් තාමත් වගා කරන්න බැරුව ඉන්නවා. එතකොට මේක බරපතල ප්‍රශ්නයක්. එතකොට ඒකත් එක්ක ඊළඟ කන්නට අදාළව, යල කන්නට අදාළව ගොවි ජනතාවගේ අස්වැන්න සම්බන්ධව බරපතල අර්බුදයකට ප්‍රශ්නයකට ගොවි ජනතාව මුහුණ දීලා තියෙනවා. එතකොට ඒක බලපාලා තියෙන ප්‍රධාන හේතුව ඩීසල් සම්බන්ධව ප්‍රශ්නය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කෘෂිකාර්මයේ සඳහා, ඒ කියන්නේ විශේෂයෙන්ම විවගාවේදී යොදවන යන්ත්‍ර සූත්‍ර සඳහා යන වියදම බරපතල විදියට වැඩි වෙලා තියෙනවා. කලින් සාමාන්‍ය රුපියල් 13000ක් 15000ක් විතර ප්‍රමාණයකට අක්කරයකට මඩ වැඩ ටික කරගත්තු එකේ මුදල මේ වෙනකොට රුපියල් 25000 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක දරා ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඩීසල් ටිකත් ගොවීන් ගිහිල්ලා දෙන්න වෙන තැනකට පත් වෙලා තියෙනවා. ඒකර මෙන්න මෙහෙම ගත්තට පස්සේ පොදුවේ සමාජයේ සාමාන්‍ය ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ වගේම ගොවි ජනතාවත් මේ මොහොත වෙනකොට මේ තියෙන ආර්ථික අර්බුදේ වරපතල පීඩාවකට පත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික මිලදී ගන්න තරම් ප්‍රමාණවත් ආදායමක් හම්බුනේ නැහැ මහ කන්නේදී. ඒ වගේම යල කන්නේ වගා කිරීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ටික සම්පූර්ණ කරන්න රජයේ පැත්තෙන් අසමත් වෙලා තියෙනවා. පුජ්‍යලිකංශයෙන් මොන හරි ගන්න දේවල් ටිකක් තියෙනවා නම් ඒක අධික මිලකට ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ යම් ප්‍රමාණ ඒ කියන්නේ පොහොර ගත්තොත් එහෙම වෙළඳ පොලේ දැන් පොහොර මිටියක් රුපියල් 40000 යූරියා මිටියක් රුපියල් 40000ක වගේ මිලක් වෙනවා. රුපියල් 1500ට පොහොර දෙන කාලේ තමයි බලයටපත් වුණේ නිකම් පොහොර දෙනවා කියලා. හැබැයි දැන් රුපියල් 40000ට තමයි යූරියා මිටියක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. රුපියල් 40000ට යූරියා මිටියක් අරගෙන ගොවිතැන් කරලා වැඩක් නැහැ. ඊට පස්සේ ලැබෙන අස්සැන්න මිල කරන්න පුළුවන් කමක් නැහැ. එක පැත්තකින් සාමාන්‍ය ගොවියෙකුට රුපියල් 40000ක් දීලා පොහොර මිටියක් ගන්න පුළුවන් කමකුත් නැහැ. ඊට පස්සේ අරගෙන ණය වෙලා හරි ඒක පාවිච්චි කරලා පස්සේ ඒ ලැබෙන අස්සැන්න සාමාන්‍ය පාරිභෝගිකයෙකුට දරා ගන්න පුළුවන් විදියකට මිල කරන්න පරි අර්බුදයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම පොර සම්බන්ධව ප්‍රශ්නේ, ඊට පස්සේ පරිබෝධනාශක සම්බන්ධව ප්‍රශ්නේ, කුසි යදුම් සම්බන්ධව ප්‍රශ්නෙට බරපතල විදියට මේ වෙනකොට ගොවි ජනතාව මුහුණ දීලා තියෙනවා.
එතකොට දැන් මේ වෙලාවේ තවත් ගොවීන්ට අමතරව සාමාන්‍ය සමාජයේ විතර කතා වෙන දෙයක් තමයි මේ ඉදිරියේදී සාගතයක් ඇතිවීමේ අවධානමක් තියනවා කියලා. දැන් පහුගියදා රජයම කිව්වා මේ වී සංචිත මේ සහල් සංචිත අවසන් වෙනවා සැප්තැම්බර් මාසේ වෙනකොට කියලා. ඇත්තටම සාගතයක අවධානමක් තියනවාද?
ඔව්, පැහැදිලි ලෙසම පහ ඒ කියන්නේ වාර්ෂිකව සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම විවගාවෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මහකන්නේ අස්සැන්න මෙට්‍රික් ටන් 131ක් විතර ප්‍රමාණයක් ලැබෙනවා. යලකන්නේ සාමාන්‍යයෙන් 19ක් 20ක් විතර ප්‍රමාණයක් ලැබෙනවා. ඒතකොට වාර්ෂිකව ගත්තට පස්සේ යල මහකන්න දෙකට අවුරුද්දකට මෙට්‍රික් ටන් 150ක් විතර වී අස්සන්නක් ලැබෙනවා. ඒතකොට ඒක සාමාන්‍යයෙන් ගත්තට පස්සේ හාල් කරොත් විතරක්, ඒ කියන්නේ වෙනත් ඒ නිෂ්පාදන සඳහා වී පාවිච්චි කරන්නේ නැතුව සත්තාර වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ නැතුව ඔක්කොම හාල් කරනවා නම් මාස 16කට 15කට විතර ප්‍රමාණවත් හාල් ස්ටොක් එකක් ගොවියෝ ලංකාවේ නිෂ්පාදනය කරනවා. හැබැයි දැන් පහුගිය මහකන්නේ සම්පූර්ණයෙන්ම වී නිෂ්පාදනය 150කින් අඩු වෙලා තියෙනවා. 131 116කට විතර අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට රජයේ පැත්තෙන් කිසිම විදියකට සංඛ්‍යාලයකන එළිදරව් කරලා නැහැ. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා ගොවි ව්‍යාපාරවල තියෙන තත්ත්වයන් ඔක්කොම සැලකිල්ලට ගත්තට පස්සේ 150කින් විතර අඩු වෙලා මෙට්‍රික් ටන් 116කට විතර VSN ක් තමයි මේ මහකන්නේ පහුගිය මාර්තු අප්‍රේල් වෙනකොට ලැබුණේ. ඊට පස්සේ යලකන්නේ දැනටත් අක්කර 2 ක් විතර ප්‍රමාණයක් වගා කරන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ මාසේ 15 වෙනිදායින් පස්සේ වී වගා කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් බලාපොරොත්තු වෙන අස්සැන්නක් ගන්න පුළුවන් කමක් නැහැ. එක පැත්තකින් පරිබෝධහානි වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අස්සැන්න නෙලන අවස්ථාව වෙනකොට වර්ෂාවට අහු වෙනවා. එතකොට මේ දෙකෙත් එක්ක ලැබෙන අස්සැන්න ප්‍රමාණය පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒකත් එක්ක සාහතික වශයෙන්ම ඊළඟ යලකන්නේදීත් අස්සැන්න 150කට වඩා අඩු වෙන්න පුළුවන් කම තියෙනවා. එතකොට එහෙම ගත්තොත් එහෙම ලැබෙන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටන් 116ක් 17ක විතර ප්‍රමාණයකට සහල් ප්‍රමාණයක් තමයි හම්බු වෙන්නේ. එතකොට වාර්ෂිකව ගත්තොත් එහෙම අපිට මෙට්‍රික් ටන් 124ක විතර සහල් පරිභෝජනයක් තියෙනවා. එතකොට මේ අවුරුද්දේ ලැබෙන සහල් ප්‍රමාණයත් එක්ක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මාස 3ක විතර කාල සීමාවක් සඳහා මාස 3ක 4ක විතර කාල සීමාවක් සඳහා 106ක විතර සහල් අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේකත් එක්ක බරපතල ආහාර අර්බුදයකට ලක් වෙන සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ යුක්‍රේනයේ යුද්ධයත් එක්ක ඊට පස්සේ දැනට තිරුඟු පිටි සම්බන්ධව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ප්‍රවාහන ප්‍රශ්න හා නිෂ්පාදනයේ ප්‍රශ්න නිසා ඉන්දියාව තිරුඟු පිටි පිටරටට විකුණන එක නතර කරලා තියෙනවා. එතකොට ලංකාවේ ආහාර රටාව ගත්තට පස්සේ බත් සහ ඒ කියන්නේ හාල් සහ වැඩි ප්‍රමාණයක් තිරුඟු පිටි දෙකම පාවිච්චි වෙනවා. එතකොට මේ ප්‍රධාන ආහාර දෙකේම ප්‍රශ්නයක් එනවා. ඒක නිශ්චිතවම සැප්තැම්බර් මාසයෙන් පහු වෙනකොට හිඟියක් දක්වා වර්ධනය වෙනවා. එතකොට සාගතයක් කියන කාරණාවේදී මේක මෙන්න මේ විදිහට බලපාන්න පුළුවන්කම තියෙනවා. දෛනිකව ආරක්ෂාවක් කරලා හැන්දෑවට හාල් කිලෝ එකක් අරගෙන යන පාන් ගෙඩියක් අරගෙන යන අයට අනිවාර්යයෙන්ම සාගතයකට වගේ එකට තමයි මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒකලොන්ට ඒ කියන්නේ දරා ගන්න පුළුවන් තරම් මිලකට සහල්සා පාංගෙඩියක් ගන්න බැරි තැනකට මේ අවුරුද්ද අවසාන වෙනකොට පත් වෙන්න පුළුවන්කම තියෙනවා මේ තියෙන නිෂ්පාදනයේ කඩාවැටීම නිසා. ඒක නිසා ආහාර අරබුදයක් කියන එක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අවශ්‍ය ආහාර ටික සාධාරණ මුදලකට දරා ගන්න පුළුවන් මුදලකට මිලදී ගන්න බැරි තත්ත්වයකට මේ රටේ සමස්ත සමාජයේම පත් වෙන එක අනිවාර්යයෙන්ම මේ වර්ෂය අවසන් වෙනකොට සිද්ධ වීමට නියමිතව තියෙන තත්ත්වයක්. මේකට විකල්පේ තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි, ආණ්ඩුව මැදිහත් වෙලා විදේශ රටවල් වලින් අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ගෙනල්ලා දෙන්න ඕනේ. හැබැයි දැන් ආණ්ඩුව මූණ දීලා තියෙන තත්ත්වය අනුව තෙල් නැවක් ගෙන්න ගන්න පුළුවන් කමක් නැහැ. අත්‍යවශ්‍ය වෙන තෙල් නැව ගෙන්න ගන්නත් ඩොලර් නැති තත්ත්වයක් ඇතුලේ ආහාර ගෙන්න ගන්න එක සම්බන්ධව ඒක එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒකත් එක්ක අනිවාර්යයෙන්ම අවුරුද්ද අවසාන වෙනකොට පරපතල ආහාර අරුබුදයකට මූණ දෙන්න සිද්ධ වෙනවා කියන එක පැහැදිලි කාරණාවක් විදිහට තියෙනවා.
එතකොට දැන් පේන තියෙන තත්වය තමයි මේ ආහාර අරුබුදය සාගතය සම්බන්ධයෙන් මේ පාලකයන්ගෙන් අපිට පිළිතුරු ලබා ගන්න බැරි වෙන තත්වයක් තමයි පේන තියෙන්නේ. දැන් ඒ වෙනුවට පාලකයෝ කියමින් ඉන්නේ කොහොම හරි වවන්න කියලා. අපිට අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා කොහොම හරි වවන්න කියලා. එතකොට මේ තත්ත්වය ඇතුළ දැන් ඒත් එක්කම මේ අරගලය විසින් එක පැත්තකින් මිනිස්සු විසින් තීරණ ගනිමින් ඉන්නවා තමන්ගේ ජීවිත සම්බන්ධව. මිනිස්සු ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒත් සමගම ගොවීන්ගේ වැඩපිළිවෙල මොකක්ද? ගොවීන් මේ සාගතයට මුහුණ දීම සඳහා ගොවීන් විදිහට මොකක් හරි වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද?
මේ ඇති වෙලා තියෙන සාගත තත්ත්වයට පැහැදිලි විදියටම වග කියන්න ඕනකම තියෙන වර්තමාන රජය. වර්තමාන රජය ගත්තු හිතුවක්කාර තීරණයේ ප්‍රතිඵලයක් විදියට තමයි එක පැත්තකින් මේ අර්බුදයට මූණ දෙන්න සිද්ධ වුණේ මේ රටේ ජනතාවට. නැත්තම් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වාර්ෂිකව ගොවි ජනතාව විසින් ප්‍රධාන ආහාර භෝගයේ වෙච්ච සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරපන් හිටපු තත්ත්වයක් තමයි තිබ්බේ. ඒතකොට ඒක සම්පූර්ණයෙන් වෙනස් වුණේ ආණ්ඩුව ගත්ත හිතුවක්කාරී තීරණයත් එක්ක. එතකොට එක පැත්තකින් ආණ්ඩුව මේ තීරණයට වග කියන්න ඕනකම තියෙනවා. ඒ වගේම තමයි මෙවැනි අර්බුදයකට එන්න බලපාන අනික් කාරණාව තමයි ආණ්ඩුව මේකට වග කියන්න ඕන වගේම ආණ්ඩුව විසින් කරපින්නාගෙන යන මේ නිෂ්පාදන රටාව නිෂ්පාදන ක්‍රමෙත් මේකට වග කියන්න ඕනකම තියෙනවා. يعني මේ තියෙන ආර්ථික රටාව වග කියන්න ඕනකම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සමස්තයක් විදිහට ගත්තොත් එහෙම අවශ්‍යතාවය මූලික කරගෙන අවශ්‍යතාවය ගණන් බල්ලා ඒකට අනුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික කොහොමද නිෂ්පාදනය කරන්නේ මොන මොන තැන්වලද ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙන්නේ කියන එක සම්බන්ධව සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඇතුළේ නෙවෙයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. එතකොට වෙළඳපොළට අවශ්‍ය වෙන විදිහට තමයි ආහාර නිෂ්පාදනය වෙන්නේ. වෙළඳපොළේ සඳහා ගොවියන් නිෂ්පාදනය කරන්නේ ලාභය කියන එක පදනම් කරගෙන. එතකොට එවැනි රටාවකට ආහාර නිෂ්පාදනය කිරීමේ මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තියන් ඒක කරපින්නාගෙන යන මේ පාලක පන්තියත් මේ තියෙන අර්බුදයට සම්පූර්ණයෙන් වග කියන්න ඕනකම තියෙනවා. දැන් ආණ්ඩුව බය වෙලා ආණ්ඩුව හැම වෙලාවෙම ජනාධිපතිවරයා අගමැතිවරයා කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ හාල්වවල වැඩක් නෙවෙයි, කියන්නේ වීවවල වැඩක් නැහැ, කුඹුරුවල රෝස වවන්න කියලා මීට අවුරුදු ගානකට කලින් ප්‍රකාශ කරපු පුජ්‍යලයා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කුෂිකර්ම ඇමතිවරයා ඇති සියලු ඇමතිවරු මයික් එකක් දැක්ක ගමන් දැන් කියන්න පටන් අරගෙන තියෙනවා දැන් සාගතයක් එනවා වවන්න කියලා. එතකොට ගොවි ජනතාව විදියට අපිට කියන්න තියෙන්නේ ගොවි ජනතාව ඇත්තටම රටට අවශ්‍ය කන්න ටික සපේමින් තමයි හිටියේ. එතකොට ඒක සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට ඇදලා දාන්න ඒගොල්ලෝ වග කියන්න ඕනකම තියෙනවා. ඒක නිසා ගොවි ජනතාව වවන්න සූදානම්. පහුගිය දවස්වල හොඳම අත්දැකීම තමයි කහ ප්‍රශ්නයක් ඇවිල්ලා කහ වවන්න කිව්වා. අන්තිමට ගෙවල් වල කුණු වෙන සයිස් එකටම කහ නිෂ්පාදනයක් ලංකාවේ නිෂ්පාදනය කරා ගොවියෝ. එතකොට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ගොවි ජනතාවට ගේන්න ඕනකම තියෙන රජයේ මැදිහත් වෙලා නිෂ්පාදනය කිරීම සඳහා මේ සාගතයෙන් ගැලවෙන්න නම් ගොවියෝ වවන්න ලේස්ති වවන්න ඕන ගොවි ජනතාව විදියට අපි ඒකට සූදානම්. හැබැයි ඒකට අවශ්‍ය වෙන පහසුකම් ටික දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. පළවෙනි කාරණාව තමයි පහුගිය කන්නේ වෙච්ච හානියට ගෙවනවා කිව්ව වන්දිය ගෙවලා ගොවීන්ට විශ්වාසයක් හදන්න ඕනකම තියෙනවා. අපි වගා කරන්න ඕන හා වගා කරන්න එකේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඒක වගකීම රජයේ බාර ගන්නවා කියනපු එකේ විශ්වාසය රකින්න ඕනකම තියෙනවා. ඒක නිසා පහුගිය කන්නේට අඩාලව අඩු වෙච්ච අස්සන්නට ගෙවන්න ඕන වන්දිය අනිවාර්යෙන් ගෙවලා අවසන් කරන්න ඕනකම තියෙනවා. ඒකට මිලියන 40,000ක් වෙන් කරා කියලා දැන් මාස ගානක ඉඳලා කී කී ඉන්නවා චක්‍රයක ගහලා තියෙනවා. එතකොට මේ චක්‍රය ක්‍රියාත්මක කළා ඒක ගෙවන්න ඕනකම තියෙනවා. දෙවෙනි එක තමයි දැන් අක්කර ලක්ෂ දෙකක් විතර හා ගන්න බැරි වෙලා ඉන්නවා, වගා කරගන්න බැරි වෙලා ඉන්නවා. ඒකට ඩීසල් දෙන ප්‍රමුඛතාවය දීලා වැඩ පිළිලක් හදන්න ඕනකම තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි අවශ්‍ය වෙන පොහොර ටික කඩිනමින් ලැබෙන විදියක් සකස් කරන්න ඕනකම තියෙනවා. ආණ්ඩුව දැන් කොම්පෝස්ට් පොහොර දෙනවා කියලා බොරුවක් කරගෙන යනවා. ඒකේ සියලුම ගොවීන්ට හම්බ වෙන්නේ නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඒ වගේ ප්‍රමිතිය ඉතාමත් බාල එකක් හම්බ වෙන්නේ. ඒතර කොම්පෝස්ට්ද රසායනික පොහොරද කියන එක ගොවීන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ශාක වර්ධනයට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය සහිත ඒ වේගයෙන් වැඩ කරන පොහොර වර්ගයක් තමයි ගොවීන්ට ඕනකම තියෙන. ඒක දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. අනිත් පැත්තේ මේ වෙනකොට අක්කර ලක්ෂ දෙකමාරක් විතර වී වගා කරලා තියෙනවා. ඒ ගොවිය මූණ දීලා තියෙන බරපතල ප්‍රශ්නේ තමයි පලිබෝධනාශක ප්‍රශ්නේ, වල් මර්ධනය කරන එක සහ අනිකුත් ගොවීන් මර්ධනය කරන එක. එතකොට ඒකට කඩිනමින් උත්තරයක් ඕනකම තියෙනවා. ඉතින් මෙන්න මේ ටිකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මැදිහත් වුණොත් තමයි මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ගොවියෝ ගොවීන්ට වවන්න වවන්න කියලා කිය කී ගියාට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ගොවිය තියෙන එක හිටෙව්වා කියලා මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බැරි නම් ඒක නිසා ඒකට රජයේ මැදිහත් වෙන්න ඕන කියන කාරණාව ගොවි අරගල ව්‍යාපාරයේ විදිහට අපි අපේ පැත්තෙන් අවධාරණය කළා කියනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාවට ගොවි ව්‍යාපාර වලට කියන රජයේ හැමදාමත් මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න තමයි කටයුතු කරේ. ඒක වෙනද පොලට බාර දීලා ඒගොල්ලන්ට ඕන විදිහට කටයුතු කරගෙන යන්න ඉඩ හදලා දුන්නා. ආණ්ඩුව නීති රීති ඉති ඔක්කොම සකස් කරේ, වැඩ පිළිවෙල හැදුවේ ඒගොල්ලොන්ගේ, ඒ කියන්නේ ආණ්ඩුවට හිතවත් ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තියේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න විදිහට තමයි පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඊට පස්සේ අනුගුත් ආයතනවලත් ක්‍රියාත්මක වුණේත් නීති රීති හැදුවේ. ඒක නිසා තව දුරටත් ඒව සම්බන්ධව විශ්වාස කරලා වැඩ කරන්න ගොවි ජනතාව විදිහට අපි සූදානම් නැහැ කියන එකත් කියන්න ඕනකම තියෙනවා. ගොවි ජනතාවට නිල්ලනවා අපි. ගොවි ජනතාව ලංකාවේ ගත්තොත් එහෙම ප්‍රධාන වාරිමාර්ග ව්‍යාපාර 42ක් තියෙනවා, මහවැලි ව්‍යාපාර 10ක් තියෙනවා, ගෝජන සේවා මධ්‍යස්ථාන 562 විතර ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ගොවි ව්‍යාපාර ටික එකතු වෙලා මේ ගොවි ව්‍යාපාරවල නියෝජිතයින්ගෙන් ජාතික ගොවි කවුන්සිලයක් ගොඩනගලා ඒකට කෘෂිකර්ම විශේෂඥයින් හා පරිසරවේදීන් සම්බන්ධ කරගෙන කෘෂිකර්මාන්තය සම්බන්ධව තීන්දු ගැනීමේ බලය ගොවි ජනතාව අතරට ගොවියන්ගේ ජාතික කවුන්සිලයක් අතරට ගන්න ඕනකම තියෙනවා. එහෙම අරගෙන කෘෂිකර්මාන්තයේ සම්බන්ධව තීන්දු අරගෙන ගොවි ජනතාව හා පරිසරවේදීන් සහ කෘෂි විශේෂඥයින් විසින් ඒකට අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියන රජයට බල කරන වැඩපිළිවෙලකට අපි යන්න ඕනකම තියෙනවා. මේ අරබුදයට, මේ ආහාර අරබුදයට අපිට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන එවැනි වැඩපිළිවෙලක් ඇතුලේ විතරයි. විශේෂයෙන්ම මේ කන්නේ දෙසැම්බර් මාසේ වෙනකොට අධික මිල ගණන් වලට ආහාර ගන්න සිද්ධ වෙනවා වගේම ඊළඟ මහ කන්නේ මාර්තු මාසයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඊළඟ යලසා මහ කන්නේ වෙනකොට අනිවාර්යයෙන්ම මුහුණ දෙන ප්‍රශ්නයක් එනවා, බීජ සම්බන්ධව ප්‍රශ්නේ. ඒකට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. මෙන්න මේ ඒ සියලුම ප්‍රශ්න වලට උත්තරේ හොයාගන්න පුළුවන්කම තියෙන්නේ ගොවීන් කෘෂිකර්මාන්තේ සම්බන්ධ තීන්දුව තීරණ ගැනීමේ බලය තමන්ගේ අතට ගන්න ඕනකම තියෙනවා. අරගෙන ප්‍රතිපත්ති හා තීන්දුව අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සහයෝගය ආණ්ඩුවට දෙන්න, නීති හදලා දෙන්න, අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියන බලපෑම අපි කරන්න ඕනකම තියෙනවා. එවැනි වැඩපිළිවෙලකින් තමයි අපිට මේකට අදාළව උත්තරේ හොයාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ.
විවර හිතවතුනි, අපි අද කතා කරේ විශේෂයෙන්ම ගොවීන් විදිහට මේ වෙලාවේ මේ අර්බුදයේ වෙලාවේ මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්නය මොකක්ද, ඒකට විසඳුම් විදිහට ගොවීන් යෝජනා කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක සම්බන්ධයෙන් අපි ඒ සඳහා සම්බන්ධ කරගත්තේ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේව සහෝදරයව. අපි සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා අපිත් සමග එකතු වීම සම්බන්ධව.
විවර සමග එක්වන හැම ශනේදා ආදරෙන් පිළිගමු සිත පුබුදා. දැනුම සතුට නව තොරතුරු ගෙනෙනා. විවර ඔබේ ගුණී සමදා.